ආයුබෝවන් දුවේ පුතේ, සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. පුරුදු විදිහට මම අද ඔබත් සමග සම්බන්ධ වන්නේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ ව්‍යවසාය කතා අධ්‍යයනයේ විෂයට වෙන් වූ ගුවන් කාලයත් සමග. ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ මුල්ම වැඩසටහනින් මම ඔබට ඉදිරිපත් කළා ව්‍යාපාර සැලැස්ම පිළිබඳව. මතක ඇති නේද? අමතක නම් ඒ ගැන මම ටිකක් මතක් කරලා ඉන්නම්. 10 ශ්‍රේණියේ අවසාන පාඩමේ ඔබ ඉගෙන ගත්තා ව්‍යාපාර අදහස් දහස් ගණනක් අතුරින් සාර්ව විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය හා ෂදුවත විශ්ලේෂණය තුලින් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි හොඳම ව්‍යාපාර අවස්ථාව තෝරා ගන්න ආකාරය. මෙන්න මේ ව්‍යාපාර අවස්ථාව ක්‍රියාවට නැංවීමට කලින් අපි ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගන්නා බව එදා මම කිව්වා ඔබට මතක ඇති. එහෙමනම් මම දැන් මතක් කරලා දෙන්නම් ව්‍යාපාර සැලැස්මක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර සැලැස්මක් කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී එම ව්‍යාපාරය මගින් ළඟා කර ගැනීමට අපේක්ෂිත අරමුණු හා ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විවිධ කාර්යයන් සංවිධානය කර විධිමත් ආකාරයට පිළියෙල කරනු ලබන ලේඛනය ව්‍යාපාර සැලැස්ම විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා ව්‍යාපාර සැලැස්මක සංයුතිය ගැන. එහෙම නැත්නම් මේක අපි හඳුන්වනවා ව්‍යාපාර සැලැස්මක මූලිකාංග කියලා. ව්‍යාපාර සැලැස්මක මූලිකාංග ප්‍රධාන කොටස් පහකින් සමන්විත වෙනවා. ඒවා මම මේ ආකාරයට නම් කරන්නම්. විදායක සාරාංශය, අලවි සැලැස්ම, නිෂ්පාදන සැලැස්ම, පරිපාලන සැලැස්ම හා මූල්‍ය සැලැස්ම විදිහට ඒ මූලිකාංග මට නම් කරන්න පුළුවන්. ඒ වගේම ඒ වැඩසටහන තුල විදායක සාරාංශය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළත් අනෙක් මූලිකාංග පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන බව මම පැවසුවා. එහෙමනම් අද මම සූදානම් වන්නේ ව්‍යාපාර සැලැස්මේ පදනම ලෙස සලකන අලවි සැලැස්ම පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට. එහෙමනම් අපි අලවි සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් 11 ශ්‍රේණියේ පෙළ පොත ළඟට අරගෙන හොඳින් සූදානම් වෙමු. මේ පාඩම ඉතා සාවධානව අසා සිටින්න කියලා මම ආදරණීය දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද මෙම පාඩම තුල විවිධ ආකෘති සහ ගණනය කිරීම තිබෙන නිසා ඒවා පැහැදිලි කිරීමේදී ඔබට පෙළ පොත සහ හිතා අවබෝධයෙන් අසා සිටීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් දැන් අපි අලවි සැලැස්ම ගැන කතා කරමු. ඔබගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ 10 පිටුව පිළිබඳව මම ඔබගේ කාරුණික අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. සමස්ත ව්‍යාපාර සැලැස්මේ පදනම ලෙස අලවි සැලැස්ම හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අලවි සැලැස්මේ ඇතුළත් ඉලක්ක වෙළඳපළ, පාරිභෝගික අවශ්‍යතා සහ ඉල්ලුම් කරන ඒකක ප්‍රමාණය ආදී කරුණු පදනම් කරගෙන සමස්ත සැලැස්මේ සෙසු කොටස් පිළියෙල කරන නිසා. ඒ කියන්නේ පුතේ, අලවි සැලැස්මෙන් ඉදිරිපත් කරන තොරතුරු අනුව තමයි ඊළඟ මූලිකාංගය වන නිෂ්පාදන සැලැස්මේ අපි මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. ඒ වගේම අලවි සැලැස්මෙන් ඉදිරිපත් කරන තොරතුරු අනුව තමයි පරිපාලන සැලැස්ම තුළ අවශ්‍ය වන සේවකයන් ප්‍රමාණය තීරණය කරන්න. ඒ වගේම අලවි සැලැස්ම තුළින් ඉදිරිපත් කරන විකුණුම් පුරෝකථනය තුළින් අපිට ව්‍යාපාරය අපේක්ෂා කරන ලාභය හෝ අලාභය කල්තියා හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි සමස්ත ව්‍යාපාර සැලැස්මේ පදනම ලෙස අලවි සැලැස්ම හඳුන්වා දෙන්නේ. ව්‍යවසායකයා විසින් අලවි කිරීමට අපේක්ෂා කරන භාණ්ඩය හෝ සේවාව, එයට අදාළ වෙළඳපළ හා අලවි කිරීමට අදාළ උපාය මාර්ග පැහැදිලි කර අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාව සම්බන්ධ අලවිය හා අලවි වියදම් පුරෝකථනය කොට ඉදිරිපත් කිරීම අලවි සැලැස්ම මගින් සිදුයි. එහෙමනම් දැන් අපි බලමු අලවි සැලැස්ම කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් අලවි කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාව, ඉලක්ක වෙළඳපළ හා ඉලක්ක වෙළඳපළට ළඟාවන ආකාරය දක්වන ලේඛනය අලවි සැලැස්ම ලෙස හඳුන්වන්න පුළුවන් බව ඔබගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ පිටු අංක 10 සඳහන් වෙනවා. එහෙමනම් දැන් අපි බලමු මෙන්න මේ කියන අලවි සැලැස්මක් තුල අන්තර්ගත වන කොටස් මොනවද කියලා. මේක ප්‍රධාන වශයෙන් කොටස් පහක් අන්තර්ගත වෙනවා. පළවෙනි කොටස ලෙස වෙළඳපළ විශ්ලේෂණයත්, දෙවැනි කොටස ලෙස යෝජිත ව්‍යාපාරයේ අලවි කරන උපාය මාර්ගත්, තුන්වන කොටස ලෙස විකුණුම් පුරෝකථනයත්, හතරවන කොටස ලෙස අලවි ආදායම හා අලවි වියදමත්, අවසාන වශයෙන් අලවි ස්ථාවර වත්කම් යන කොටස් මෙහි අන්තර්ගත වෙනවා. එහෙමනම් ඊළඟට අපි සාකච්ඡා කරමු ඉහතින් සඳහන් කරපු එක් එක් කොටස් වලින් මොනවද අලවි සැලැස්ම තුල අපි ඉදිරිපත් කරන්න කියලා. ඉස්සල්ලාම අපි බලමු වෙළඳපළ විශ්ලේෂණය පිළිබඳව. වෙළඳපළ විශ්ලේෂණයක් කියලා කියන්නේ ව්‍යාපාරය හා බැඳුණු වෙළඳපළ පිළිබඳව විමසා බැලීමක්. ඒ කියන්නේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාව සඳහා තියෙන ඉල්ලුම, ඉලක්කගත පාරිභෝගිකයන් පිළිබඳව, තරඟකරුවන්ගේ ස්වභාවය හා ඔවුන්ගේ අලවි කරන උපක්‍රම ආදිය පිළිබඳව ගැඹුරින් සොයා බැලීමක් තමා වෙළඳපළ විශ්ලේෂණය කියලා අපි හඳුන්වන්නේ. මේ තුලින් ව්‍යවසායකයාට තම ව්‍යාපාරයේ අලවි කරන උපාය මාර්ග තීරණය කිරීම සඳහා සලකා බැලිය යුතු සාධක පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වෙළඳපළ විශ්ලේෂණයේ මූලික අරමුණ වන්නේ අලවි සැලැස්ම වඩාත් නිවැරදිව පිළියෙල කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම. ඒ නිසා අලවි සැලැස්මේ පළමු පියවර ලෙස වෙළඳපළ විශ්ලේෂණයක් කළ යුතු වෙනවා. මේ ඉතාමත් නිවැරදිවත් සිදු කළ යුතු වෙනවා. එහෙමනම් දුවේ පුතේ දැන් අපි බලමු වෙළඳපළ විශ්ලේෂණයකට අවශ්‍ය තොරතුරු අපි ලබා ගන්නේ කොහොමද කියලා. වෙළඳපළ විශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු විවිධ ආකාරයෙන් අපිට රැස් කරගන්න පුළුවන්. බලමු අපි දැන් ඒ ක්‍රම මොනවද කියලා. පාරිභෝගිකයන්ට ප්‍රශ්නාවලියක් ලබා දීලා ඒ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා ගැනීම තුළින් අපිට ඔවුන්ගේ තොරතුරු රැස් කරගන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ පාරිභෝගිකයන් සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීමෙන් ඔවුන්ගේ තොරතුරු අපිට රැස් කර ගැනීමේ හැකියාව තියෙනවා. වෙළඳපළ තුල පාරිභෝගිකයන් ගනුදෙනු කරන ආකාරය නිරීක්ෂණය කිරීම තුලින් ඔවුන් හැසිරෙන්නේ කොහොමද කියන විස්තර අපිට සොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පුවත්පත්, සංගරා, වාර්තා, අන්තර්ජාලය වැනි විවිධ මූලාශ්‍ර අධ්‍යයනය කිරීම තුලින් වෙළඳපළ විශ්ලේෂණයට අවශ්‍ය තොරතුරු අපිට රැස් කරගන්න පුළුවන්. දැන් අපි බලමු වෙළඳපළ විශ්ලේෂණයකදී අවධානය යොමු කරන කරුණු මොනවද කියලා. මෙතනදී අපි අවධානය යොමු කරන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒවා නම් කළොතින් ස්වකීය භාණ්ඩය හෝ සේවාව සඳහා ඇති ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ඉලක්කගත පාරිභෝගිකයා පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම තම ව්‍යාපාරයේ තරඟකරුවන් ඉන්නේ කවුද කියන එක ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මෙන්න මේ කියන කාරණා තුන අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු. ව්‍යවසායකයා වෙළඳපළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ දැනටමත් වෙළඳපළේ අලවියට ඇති භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් වෙනසක් ඇති කළ භාණ්ඩයක් හෝ නවතම භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. ඒ සඳහා පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමට ඇති කැමැත්ත හා මිලදී ගැනීමේ හැකියාව පරීක්ෂා කිරීම ස්වකීය භාණ්ඩය හෝ සේවාව සඳහා ඇති ඉල්ලුම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳව අවධානය යොමු කිරීම ව්‍යවසායකයෙකුට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඉලක්කගත පාරිභෝගිකයා පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් අපි සිටිය යුතුය. කවුද මේ ඉලක්කගත පාරිභෝගිකයා කියන්නේ? තම භාණ්ඩය හෝ සේවාව මිලදී ගනු ඇතැයි අපේක්ෂා කරන හෝ අනාගතයේ මිලදී ගැනීමට පොළඹවා ගැනීමට හැකි වේයයි අපේක්ෂා කරන පාරිභෝගිකයන් ඉලක්ක පාරිභෝගිකයෝ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ කියන උදාහරණ තුලින් ඉලක්කගත පාරිභෝගිකයන් පිළිබඳව ඔබට අදහසක් ගන්න පුළුවන්. අභ්‍යාස පොත් කියන භාණ්ඩය ගත්තොතින් ඒකේ ඉලක්කගත පාරිභෝගිකයන් විදිහට පාසල් සිසුන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රන් භාණ්ඩවල ඉලක්කගත පාරිභෝගිකයන් වෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන්. තව උදාහරණයක් ගත්තොතින් පහවසර ශිෂ්‍යත්ව පෙරහරු පොත් වල ඉලක්කගත පාරිභෝගිකයන් වෙන්නේ 4 සහ 5 වසරවල සිසු දරු දැරියන්. ඊළඟට ජංගම දුරකථන අලුත් වැඩියා සේවාව, මේ දවස්වල අපිට ඉතාමත් අවශ්‍ය වන සේවාවක්. මේකේ ඉලක්කගත පාරිභෝගිකයන් විදිහට ජංගම දුරකථන භාවිතා කරන අපි සැවොම අයිති වෙනවා. ඒ වගේම ක්‍රීඩා භාණ්ඩවල ඉලක්කගත පාරිභෝගිකයෝ විදිහට ක්‍රීඩකයන් අපිට හඳුන්වන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති ඉලක්කගත පාරිභෝගිකයා කියන්නේ කවුද කියලා. ව්‍යවසායකයා තම ඉලක්කගත පාරිභෝගිකයා වඩාත් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඒ නිසා පාරිභෝගිකයාගේ වයස, ආදායම, ස්ත්‍රී පුරුෂ බව, රැකියාව, සමාජ තත්ත්වය වැනි සාධක අනුව වර්ග කර ගැනීම මගින් ඉලක්කගත පාරිභෝගිකයා වඩාත් සුවිශේෂීව හඳුනා ගැනීමට හැකි වෙනවා. මෙන්න මේ ඉහතින් සඳහන් කළ කරුණු ඉලක්කගත පාරිභෝගිකයා හඳුනා ගැනීමට යොදාගත හැකි සාධක ලෙස මට හඳුන්වන්න පුළුවන්. එම සාධක නැවත වතාවත් මම කියන්නම්. පාරිභෝගිකයාගේ වයස, ඔවුන්ගේ ආදායම, ස්ත්‍රී පුරුෂ භාවය, රැකියාව, සමාජ තත්ත්වය වැනි කරුණු තමා අපි සඳහන් කළේ. තුන්වෙනි කරුණ ලෙස අපට තරඟකරුවන් දක්වන්න පුළුවන්. ව්‍යවසායකයා විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාවට සමාන භාණ්ඩ හෝ සේවා වෙළඳපළට සපයන්නන් තරඟකරුවන් ලෙස හඳුන්වනවා. වෙළඳපළේ විවිධ සන්නම් නාම යටතේ තම භාණ්ඩයට සමානව ඉදිරිපත් කොට ඇති දන්තාලේප, සබන්, චොක්ලට්, දුරකථන සේවා යනාදී තරඟකාරී භාණ්ඩ හා සේවාවලට උදාහරණ වෙනවා. ඒ වගේම එම වර්ගයේම භාණ්ඩ හා සේවා උනේ නැතත් තම භාණ්ඩයට හෝ සේවාවට ආදේශක විය හැකි භාණ්ඩ හා සේවා අපට දකින්න පුළුවන්. මොනවද මේ ආදේශක භාණ්ඩ කියලා කියන්නේ? ආදේශක භාණ්ඩයක් කියලා කියන්නේ යම් භාණ්ඩයක් වෙනුවට භාවිතා කළ හැකි වෙනත් භාණ්ඩයක් පිළිබඳ. මම මෙන්න මේ කියන උදාහරණ වලින් ආදේශක භාණ්ඩ පිළිබඳව ඔබට අවබෝධ කරගන්න පුළුවන්. රෙදි සෝදන සබන් කැටයට ආදේශකයක් ලෙස රෙදි සේදුම් කුඩු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බටර් කියන නිෂ්පාදිතයට ආදේශකය වෙන්නේ මාගරීන්. ඊළඟට බටහිර වෛද්‍ය සේවාව සඳහා ආදේශකය වන්නේ ආයුර්වේද වෛද්‍ය සේවාව. කුලීකාරක සේවය වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් ආදේශකයක් විදිහට අපිට ත්‍රිරෝදගත සේවය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තේ වෙනුවට කෝපි කියන ආදේශකය අපිට සලකන්න පුළුවන්. මේ අනුව තරගකාරීත්වය අධ්‍යයනයේදී සමජාතීය භාණ්ඩ මෙන්ම ආදේශක භාණ්ඩ හා සේවා පිළිබඳව වගේම තරඟකරුවන්ගේ අලෙවි කරන උපාය මාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. මීළඟට අපි අලෙවි සැලැස්මේ අඩංගු වන දෙවනි අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කරමු. ඒ සඳහා මම ඔබගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ 13 වෙනි පිටුව පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනවා. යෝජිත ව්‍යාපාරයේ අලෙවි කරන උපාය මාර්ග පිළිබඳව අලෙවි සැලැස්මේ අන්තර්ගත කළ යුතු වෙනවා. වෙළඳපළ තොරතුරු සොයා බැලීමෙන් පසුව තරඟකරුවන්ගේ අලෙවි කරන උපක්‍රම පිළිබඳව වැටහීමක් ව්‍යවසායකයාට ලැබෙනවා. එම තරඟකරුවන්ට මුහුණ දී සාර්ථකත්වයට පැමිණිය හැකිවන පරිදි තම ව්‍යාපාරයේ අලෙවි කරන උපාය මාර්ග තෝරා ගන්න ඕනි. අලෙවි කරන උපාය මාර්ග තේරීමේදී අලෙවි මිශ්‍රය ආශ්‍රිතව තීරණ ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකක්ද මේ අලෙවි මිශ්‍රය? අලෙවි මිශ්‍රයේ ප්‍රධාන සංරචක හතරක් තියෙනවා. ඒවානම් නිෂ්පාදිතය, මිල, බෙදාහැරීම හා ප්‍රවර්ධනය ලෙස හඳුන්වන්න පුළුවන්. මේ නම් කරපු කාරණා තුනට අපි තවත් නමක් භාවිතා කරනවා. ඒක තමයි 4 P's. ඔබ හොඳින් බලන්න දුවේ පුතේ, මම ඉහතින් නම් කරපු අලෙවි මිශ්‍රයේ විචල්‍යයන් හතර ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ ඔතින් නිෂ්පාදිතයට අපි ප්‍රොඩක්ට් කියනවා. මිලට අපි ඉංග්‍රීසියෙන් ප්‍රයිස් කියනවා. ස්ථානයට ප්ලේස් කියනවා. ප්‍රවර්ධනයට ප්‍රමෝෂන් කියනවා. එහෙමනම් ඇයි අපි මේ සංරචකයන් හතර 4Ps කියන නමින් හඳුන්වන්නේ කියන කාරණාව ඔබට වැටහෙනවා ඇති. ඔව් ඔබ හිතුවා හරි. අපි මේ සංරචක හතර ඉංග්‍රීසියෙන් ලිව්වොත් ඒ ඉංග්‍රීසි වචන හතරේම මුල් අකුර පටන් ගන්නේ P අකුරෙන්. ඒ නිසා අපිට මතක තියාගන්න පහසු වෙන විදිහට අපි මේක 4Ps කියලා හඳුන්වන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඔබට පහසුවක් වෙන. එහෙමනම් අපි මේ අලෙවි මිශ්‍රයේ සංරචකයන් හතර පිළිබඳව කෙටියෙන් හඳුනා ගනිමු. පළවෙනි එක නිෂ්පාදිතය, එහෙම නැත්නම් ප්‍රොඩක්ට්. පාරිභෝගිකයාගේ අවශ්‍යතා හා උවමනා ඉටුකර දීමට වෙළඳපළට ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදිතය විදිහට හඳුන්වනවා. තමා ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවා සම්බන්ධවත් ඒවායේ අන්තර්ගතය, හැඩය, ගුණය, ප්‍රමාණය, වෙළඳ නාමය වැනි ගුණාංග හසුරුවන ආකාරය පිළිබඳවත් මෙහිදී සලකා බලමු. ඊළඟට අපි අලෙවි මිශ්‍රයේ ඊළඟ සංරචකයේ ලෙස මිල පිළිබඳව සාකච්ඡා කරමු. භාණ්ඩයක හෝ සේවාවක ලබා ගැනීමේදී පාරිභෝගිකයා දැරිය යුතු පිරිවැය භාණ්ඩයේ මිල ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මිල භාණ්ඩයක ඉල්ලුම කෙරෙහිද, ව්‍යවසායකයාගේ ලාභය කෙරෙහිද බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. තමා ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව සම්බන්ධව මිල කිරීමේ උපාය මාර්ග, මිල ලකුණු කරන ආකාරය, වට්ටම් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව කරුණු මෙහිදී සලකා බලමු. ඊළඟ සංරචකයේ විදිහට අපිට ස්ථානය සලකන්න පුළුවන්. තම භාණ්ඩය හෝ සේවාව ඉලක්ක පාරිභෝගිකයා වෙත ළඟා කර දීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග ස්ථානය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ සිට ඍජුවම පාරිභෝගිකයාට අලෙවි කිරීම, සිල්ලර වෙළඳුන් මගින් පාරිභෝගිකයාට අලෙවි කිරීම, නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දන්ටද ඔවුන්ගෙන් සිල්ලර වෙළෙන්දන්ටද අවසානයේ පාරිභෝගිකයා වෙත භාණ්ඩ අලෙවි කිරීම ආදී ලෙස පාරිභෝගිකයාට භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට පහසුව සැලසීමට විවිධ උපාය මාර්ග භාවිතා කරන්න පුළුවන්. මෙහිදී තමන්ගේ භාණ්ඩය හෝ සේවාව අදාළ පාරිභෝගිකයා වෙත ළඟා කර දීමට උක්ත උපාය මාර්ගයන්ගෙන් උචිත උපාය මාර්ගය සලකා බැලිය යුතු වෙනවා. ඒ වගේම හතරවෙනි සංරචකය ලෙස ප්‍රවර්ධනය අපට හඳුන්වන්න පුළුවන්. වෙළඳපළට ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාවලට ඉල්ලුමක් ඇති කර ගැනීමටද, පවතින ඉල්ලුම වැඩි කර ගැනීමටද, ඉලක්ක පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමටද භාවිතා කරන උපක්‍රම ප්‍රවර්ධනයේ ලෙස හැඳින්වෙනවා. වර්තමානයේ මේ ප්‍රවර්ධන උපක්‍රම රාශියක් භාවිතා කරනවා. මේ සඳහා පහත දැක්වෙන ආකාරයේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, බැනර්, අත්පත්‍රිකා, පෝස්ටර් ආදී ව්‍යාපාරිකයන් බහුලව භාවිතා කරන ප්‍රචාරණ උපක්‍රම භාවිත කරන්න පුළුවන්. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරලා අන්තර්ජාලයේ වෙබ් අඩවි, මුහුණු පොත, ඕගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් Facebook වැනි ප්‍රචාරණ උපක්‍රම භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ සේවය වර්තමානයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්. මේ ක්‍රමයක් ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙස භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ගැනුම් කරුවන් පෞද්ගලිකව මුණ ගැසී භාණ්ඩ හෝ සේවා ඉදිරිපත් කිරීම. මෙන්න මේ උපක්‍රමය නම් වර්තමානයේ මේ කාලයේදී අපිට භාවිත කරන්න අසීරු වෙනවා. ඊළඟට විවිධ සමාජ සේවා, කලාත්මක කටයුතු ආදී වැඩසටහන් සංවිධානය කිරීම අලවි ප්‍රවර්ධන කටයුත්තක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉහතින් විස්තර කළ විදිහට තම භාණ්ඩය හෝ සේවාව වෙත පාරිභෝගිකයා යොමු කර ගැනීමට සහ රඳවා ගැනීමට භාවිත කරන ප්‍රවර්ධන ක්‍රම පිළිබඳව අලවි සැලැස්මේ ඇතුළත් කළ යුතු වෙනවා. ඒ වගේම අලවි සැලැස්ම තුළ ඇතුළත් කළ යුතු හතරවෙනි කාරණාව විදිහට විකුණුම් පුරෝකථනය අපිට හඳුන්වන්න පුළුවන්. ඉදිරි නිශ්චිත කාලයකදී ව්‍යවසායකයා වෙළඳපළට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවා ප්‍රමාණය තීරණය කිරීම විකුණුම් පුරෝකථනය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වෙළඳපළ තොරතුරු විශ්ලේෂණයෙන් පස්සේ තම භාණ්ඩය හෝ සේවාව සඳහා ඉලක්ක වෙළඳපළ තුල පවතින ඉල්ලුම පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. මෙහිදී තමා ඉදිරිපත් කරන භාණ්ඩය හෝ සේවාව සඳහා පුළුල්ලු වෙළඳපළක් තියෙන්නත් පුළුවන්. ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේදීම මෙම මුළු ඉල්ලුම ආවරණය නොකළද තමාගේ ශක්තිය අනුව තමාට අත්පත් කරගත හැකි වෙළඳපළ කොටසෙහි විකුණුම් ප්‍රමාණය පුරෝකථනය කරන්න පුළුවන්. ඔබගේ පෙළ පොතේ 15 පිටුවේ සඳහන් වන නිදසුන ගැන අපි අවධානය යොමු කරමු. යම් භාණ්ඩයක් සඳහා අදාළ ප්‍රදේශය තුල සතියකට ඒකක 15,000ක ඉල්ලුමක් ඇති බව අනාවරණය වෙලා තියෙනවා. දැනට සිටින තරඟකරුවන් සපයන්නේ ඉන් ඒකක 12,000ක් විතරයි. එනම් ඒකක 3,000ක් සඳහා වෙළඳපළ හිදසක් තියෙනවා. එම ඒකක 3,000ක ප්‍රමාණයම සැපයිය හැකිද නැතිනම් ඉන් කොටසක් පමණක් සපයන්නේද යන්න නව ව්‍යවසායකයා තීරණය කළ යුතුය. විකුණුම් පුරෝකථනයකදී අපේක්ෂිත අලවි ප්‍රමාණය දිනකට, සතියකට, මාසකට, තෙමසකට වගේම වර්ෂයකට ආදී ලෙස පුරෝකථනය කර ගැනීම තීරණ ගැනීමට පහසුවක් වෙනවා. එහෙම පුරෝකථනය කරගත් විකුණුම් ප්‍රමාණය අලවි සැලැස්මෙහි අන්තර්ගත කරුණක් විදිහට අපිට සලකන්න පුළුවන්. මීළඟට මම සාකච්ඡා කරන්නේ අලවි සැලැස්ම තුල අන්තර්ගත වන අලවි ආදායම හා අලවි වියදම සම්බන්ධයි. මේ ගැන සාකච්ඡා කිරීමේදී ඔබගේ පෙළ පොත ඔබ ළඟ ඇතැයි මා විශ්වාස කරනවා. ඔබගේ පෙළ පොතේ පිටු අංක 15 දෙසට ඔබගේ අවධානය යොමු කරන්න. අලවි ආදායම විදිහට හඳුන්වන්නේ අපි අපේක්ෂිත භාණ්ඩ හෝ සේවා විකුණුම් ඒකක ප්‍රමාණය ඒකකයක අපේක්ෂිත විකුණුම් මිලෙන් ගුණ කිරීමෙන් ලැබෙන අගය අපේක්ෂිත අලවි ආදායම විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒක සමීකරණයක් විදිහට ලියලා තියෙන විදිහ බලන්නකෝ ඕගොල්ලන්ගේ පෙළ පොතේ. අපේක්ෂිත අලවි ආදායම සමානයි අපේක්ෂිත භාණ්ඩ හෝ සේවා විකුණුම් මේකක ප්‍රමාණය වැඩි කරනවා ඒකකයක අපේක්ෂිත විකුණුම් මිලේ. ඊළඟට අපි කතා කරමු අලවි වියදම ගැන. භාණ්ඩ හෝ සේවා අලවි කිරීමට අදාළව දරන සියලුම වියදම් අලවි වියදම් විදිහට අපිට සලකන්න පුළුවන්. මෙන්න මේ අලවි වියදමත් අපි අලවි සැලැස්ම තුල අන්තර්ගත කරනවා. අලවි වියදම් වලට උදාහරණ කීපයක් මම මතක් කරන්නම්. අලවි කරුවන්ගේ හා අලවි සේවකයන්ගේ වැටුප් හා වේතන, ඊළඟට අලවි මධ්‍යස්ථාන ඇතනම් ඒවායේ කුලිය, නඩත්තු වියදම්, විදුලිය, ජලය, රක්ෂණය ආදී සියලුම වියදම්. ඒ වගේම දුරකතන, ලිපි ද්‍රව්‍ය ආදී අලවි කාර්යාල වියදම්. ඒ වගේම ප්‍රචාරණය හා ප්‍රවර්ධනය සඳහා වූ වියදම්. අලවි රත අලවි අංශයේ ඇති කාර්යාල උපකරණ හා සවිකිරීම් වැනි ස්ථාවර වත්කම් ඇතනම් ඒවායේ ෂය වියදම. මෙන්න මේ ආකාරයට ආයතනයේ මුළු අලවි ආදායම සහ වියදම පිළිබඳ පුරෝකථනය කරන ලද දත්ත අලවි සැලැස්මට අපි ඇතුළත් කරනවා. ඒ වගේම අලවි ස්ථාවර වත්කම් පිළිබඳවත් අලවි සැලැස්ම තුල අපි අන්තර්ගත කරනවා. මොනවද මේ අලවි ස්ථාවර වත්කම් කියන්නේ? අපි බලමු. ව්‍යාපාරයේ අලවි හා බෙදා හැරීමේ කාර්යයට ඍජුවම අදාළ වන ස්ථාවර වත්කම් අලවි ස්ථාවර වත්කම් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අලවි හා බෙදා හැරීමේ කාර්යයන් වලදී භාවිතා වන ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ හා රතවාහන, කාර්යාල උපකරණ වගේම ලී බඩු අලවි ස්ථාවර වත්කම් විදිහට අපිට සලකන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා සියල්ලම අපි අලවි සැලැස්ම තුල අන්තර්ගත කළ යුතු වෙනවා. මීළඟට මම ඔබව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉහතින් අපි සාකච්ඡා කළ තොරතුරු මගින් කොහොමද අලවි සැලැස්මක් පිළියෙල කරන්නේ කියලා. මේ සඳහා ඔබගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ 17 වෙනි පිටුවේ සඳහන් වෙලා තියෙන සිද්ධියක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න මම කැමතියි. මම එහි සඳහන් තොරතුරු සාරාංශ කරලා මේ විදිහට ඔබට ඉදිරිපත් කරන්න ඔබ පෙළ පොතේ තියෙන සිද්ධිය කියවා ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ සිද්ධිය සඳහන් වෙන්නේ අකිල විජේවර්ධන කියන ව්‍යවසායකයා ආරම්භ කිරීමට අපේක්ෂා කරන යෝගට් නිෂ්පාදනය සම්බන්ධයෙන් තියෙන තොරතුරු ගැන. ඔහු ජීවත් වෙන්නේ රත්නපුර අරලිය ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ තමා මොහු මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. වෙළඳපළ පිළිබඳ සොයා බැලීමේදී ඔහු විසින් රැස් කරගත් තොරතුරු අපට ලබා දීලා තියෙනවා. රත්නපුර අරලිය ප්‍රදේශයේ ජනගහනය 40,000ක් ලෙස ඔහු සඳහන් කරලා තියෙනවා. හැබැයි මේකෙන් යෝගට් ආහාරයට ගන්නේ 5% කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මොහු කිරි යෝගට් සහ පළතුරු යෝගට් කියන වර්ග දෙකම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අලවියෙන් ප්‍රතිශතයක් අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරයේ තරඟකරුවන් පිළිබඳ විස්තර අපට දීලා තියෙනවා. ඒ වගේම තරඟකරුවන්ගේ අලවි උපක්‍රම පිළිබඳව අපිට තොරතුරු ලබා දීලා තියෙනවා. බලන්න පුතේ, මේ අලවි උපක්‍රම ඔබට ලබා දීලා තියෙන ආකාරය. අපි කලින් කතා කරපු අලවි මිශ්‍රයේ විචල්යන් සම්බන්ධ කරගනිමින් තමා තරඟකරුවන්ගේ අලවි උපක්‍රම අපිට ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදිතය කොයි වගේද, මිල කොයි වගේද, ස්ථානය කොහොමද, ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නේ කොහොමද කියන ආකාරය අපිට දීලා තියෙනවා. ඒ වගේම අකිල විජේවර්ධන මහත්තයා ඒ ප්‍රදේශයේ ඉලක්කගත අලවියෙන් 10% අත්පත් කර ගැනීමට තමා අදහස් කරන්නේ. ඒ වගේම අකිල විජේවර්ධන මහත්තයාගේ ව්‍යාපාරයේ අලෙවි කරන උපාය මාර්ග පිළිබඳව තොරතුරුත් අපට ලබා දීලා තියෙනවා අලෙවි මිශ්‍රයේ විචල්යන් සම්බන්ධ කරගනිමින්. ඒ වගේම මෙම ව්‍යාපාරයේ ස්ථාවර වත්කම් පිළිබඳව වටිනාකමත් සහිතව දක්වලා තියෙනවා. ඒ වගේම අපේක්ෂිත අනිකුත් වියදම් එකිනෙක වටිනාකම් සහිතව දක්වලා තියෙනවා. අවසාන වශයෙන් යෝගට් එකක වෙළඳපළේ පවතින මිල පිළිබඳව තොරතුරු ලබා දීලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ කියන සිද්ධියේ තියෙන තොරතුරු පදනම් කරගෙන අලවි සැලැස්මක් සකස් කරන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. අලවි සැලැස්ම සකස් කරන්න පොදුවේ භාවිත කරන්න පුළුවන් ආකෘතියක් අපි සලකා බලන්න ඕනේ. ඒ සඳහා ඔබගේ පෙළ පොතේ පිටු අංක 19 සහ පිටු අංක 55 සැලැස්මට අදාළ ආකෘතීන් දීලා තියෙනවා. අපි ඔබගේ පෙළ පොතේ තියෙන 19 වෙනි පිටුවේ සඳහන් වන අලෙවි සැලැස්මේ ආකෘතිය තුලින් අකිල විජේවර්ධන මහත්තයාගේ ව්‍යාපාරයේ අපේක්ෂිත අලෙවි සැලැස්ම සකස් කරන ආකාරය දැන් සලකා බලමු. එහෙමනම් අපට අලෙවි සැලැස්මේ ඉස්සල්ලාම අපි සටහන් කරන්න ඕනේ නිෂ්පාදිත පිළිබඳව. ඒ කියන්නේ යෝගට් නිෂ්පාදනය කරනවා නම් ඒ පිළිබඳව කෙටි විස්තරයක් මෙහිදී ඇතුළත් කිරීමට සිදු වෙනවා. බලන්න ඔබගේ පෙළ පොතේ තියෙන උදාහරණය සමග නිෂ්පාදිතය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ කොහොමද කියලා. අලෙවි කිරීමට අපේක්ෂිත භාණ්ඩය පිළිබඳ විස්තර. භාණ්ඩ වර්ග දෙකක් ගැන අපිට සිද්ධියේ තොරතුරු දීලා තියෙනවා. එකක් තමා කිරි යෝගට්, අනෙක් එක තමා පළතුරු යෝගට්. ඔන්න එහෙනම් අපි නිෂ්පාදිතය නම් කළා. දෙවැනි කාරණය වශයෙන් ඉලක්ක කණ්ඩායම ආකෘතිය සඳහන් වෙලා තියෙනවා. එහෙනම් දීලා තියෙන තොරතුරු අනුව ඉලක්ක කණ්ඩායම ලෙස රත්නපුර අරලිය ප්‍රදේශයේ ජීවත්වන ජනගහනය කියලා සඳහන් කරලා තියෙනවා. ජනගහනය 40,000ක් ලෙස කියලාත් සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ සිද්ධියට අදාළව අකිල විජේවර්ධන මහත්තයාගේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම ඉන්නේ රත්නපුර අරලිය ප්‍රදේශයේ. ඒ වගේම තුන්වෙනි කාරණය විදිහට ඉලක්ක අලෙවි ප්‍රදේශය දක්වලා තියෙන ආකාරය බලන්න. ඉලක්ක අලෙවි ප්‍රදේශය ලෙස රත්නපුර අරලිය ප්‍රදේශය සඳහන් කරලා තියෙන. මේවා ඉතාමත් සරල කාරණා. ඊළඟට බලන්න පුතේ භාණ්ඩ සම්බන්ධ වෙළඳපළ කියලා වගුවක් ආකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ වගුව පුරවන්න කලින් බලමු මොනවද මේ වගුවේ තියෙන්නේ විශේෂ කාරණා කියලා. භාණ්ඩය පිළිබඳ තොරතුරු තියෙනවා. ඉලක්ක පාරිභෝගික සංඛ්‍යාව පිළිබඳ තොරතුරු තියෙනවා. ඊළඟට පාරිභෝගිකයන්ගේ රටාව පිළිබඳව තොරතුරු විමසලා තියෙනවා. ඊළඟට මාසික ඉල්ලුම ඒකක වලින් සහ වටිනාකමින් ඉල්ලලා තියෙනවා. ඊළඟට වාර්ෂික ඉල්ලුම හා ඒවයේ වටිනාකම අපට සඳහන් කළ යුතු වෙනවා. එහෙමනම් අකිල විජේවර්ධන මහත්තයාගේ ව්‍යාපාරයේ තොරතුරු ආශ්‍රයෙන් අපි බලමු මෙන්න මේ වගුව පුරවන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම අපි දන්නවා දැන් භාණ්ඩයේ විදිහට කිරි යෝගට් සහ පළතුරු යෝගට් තමයි මේ ව්‍යාපාරයෙන් අපිට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. ඊළඟට අපෙන් ඉල්ලනවා ඉලක්ක පාරිභෝගික සංඛ්‍යාව කොපමණද කියලා. එහෙමනම් දැන් අපි බලමු මේ ඉලක්කගත පාරිභෝගික සංඛ්‍යාව අපි හොයන්නේ කොහොමද කියලා. බලන්න ඔබගේ සිද්ධියේ සඳහන් වෙලා තියෙනවා රත්නපුර අරලිය ප්‍රදේශයේ ජනගහනය 40,000යි කියලා. පැහැදිලිනේ. එහෙමනම් මේ 40,000ම යෝගට් පරිභෝජනය කරන්නේ නැහැ කියලා එයා සඳහන් කරලා තියෙනවා. යෝගට් පරිභෝජනය කරන්නේ 5%. ජනගහනයෙන් 5%. එහෙනම් අපි බලනවා 40,000න් 5%ක් කියන්නේ කීයද කියලා. එතකොට අපිට එනවා 2,000ක් යෝගට් පරිභෝජනය කරනවා කියලා. එහෙනම් රත්නපුර අරලිය ප්‍රදේශයේ යෝගට් පරිභෝජනය කරන ජනතාව ඉන්නේ 2,000යි. හැබැයි යා කියලා තියෙනවා මෙන්න මේ 2,000න් 75%ක් තමා කිරි යෝගට් පරිභෝජනය කරන්නේ, 25%ක් තමා පළතුරු යෝගට් පරිභෝජනය කරන්නේ කියලා. එහෙමනම් අපිට දැන් හොයාගන්න පුළුවන් ඉලක්කගත පාරිභෝගික සංඛ්‍යාව මේ භාණ්ඩ දෙකට කොහොමද බෙදිලා තියෙන්නේ කියලා. එහෙමනම් අපි ඉස්සල්ලාම බලමු කිරි යෝගට් සඳහා ඉලක්කගත පාරිභෝගික සංඛ්‍යාව හොයන්නේ කොහොමද කියලා. අපි කලින් හොයාගත්තා යෝගට් පරිභෝජනය කරන්නේ ජනගහනය 2,000යි කියලා. එහෙනම් ඒකෙන් 75%ක් කියන්නේ 1,500. එහෙමනම් කිරි යෝගට් පරිභෝජනය කරන ඉලක්කගත පාරිභෝගික සංඛ්‍යාව දෛනිකව 1,500ක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පළතුරු යෝගට් පරිභෝජනය කරන සංඛ්‍යාව හොයා ගන්න පුළුවන් අපිට 2,000න් 25%ක් ගණනය කරලා. එතකොට අපිට එනවා දෛනික පාරිභෝගික සංඛ්‍යාව පළතුරු යෝගට් සඳහා 500යි කියලා. එහෙම නැත්නම් තව ක්‍රමයකට අපිට හොයන්න පුළුවන් යෝගට් පරිභෝජනය කරන ඉලක්කගත පාරිභෝගිකයෝ ඉන්නවා 2,000ක්. ඒකෙන් 1,500ක් කිරි යෝගට් පරිභෝජනය කරනවා. එහෙමනම් පළතුරු යෝගට් පරිභෝජනය කරන්නේ 500 දෙනයි. එහෙමනම් මේ අපි කතා කරන්නේ භාණ්ඩය සම්බන්ධයෙන් වෙළඳපළේ පවතින තත්වය පිළිබඳව. ඊළඟට පාරිභෝගික රටාව පිළිබඳව විමසීමක් කරලා තියෙනවා. එහෙනම් අපිට දීලා තියෙන තොරතුරු අනුව හොයාගන්න පුළුවන් වර්ෂය පුරා පැතිරුණු ඉල්ලුමක් තියෙනවා කියලා මේ භාණ්ඩ දෙක සඳහාම. එහෙනම් මේකත් අපි මෙම වගුව තුල සටහන් කරමු. ඊළඟට අපිට දීලා තියෙනවා මාසික ඉල්ලුම ඒකක ප්‍රමාණයෙන් සහ වටිනාකමෙන් වගුව තුල සටහන් කරන්න කියලා. කොහොමද අපි ඒක හොයාගන්නේ? දැන් කිරි යෝගට් දෛනිකව පරිභෝජනය කරන ප්‍රමාණය 1,500යි කියලා අපි හොයාගත්තනේ. එහෙනම් මාසයකට තියෙනවා දින 30ක්. එහෙනම් 1,500 දින 30න් වැඩි කරපුවාම අපිට එනවා මාසයකට පරිභෝජනය කරන යෝගට් ප්‍රමාණය 45,000යි කියලා. එහෙම නැත්නම් අපිට 60,000 75න් වැඩි කරලා මාසික ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මාසික ඉල්ලුම් වටිනාකම සඳහන් කරන්න තියෙනවා. එහෙනම් අපි දන්නවා යෝගට් එකක මිල රුපියල් 30යි කියලා. එහෙමනම් 45,000 වැඩි කරනවා 30න්. එතකොට අපිට පිළිතුර එනවා 13,50,000යි මාසික ඉල්ලුමේ වටිනාකම. ඔන්න ඔය ආකාරයට ඒ තීරු දෙක පිරෙව්වට පස්සේ අපිට වාර්ෂික ඉල්ලුමේ ප්‍රමාණය සහ වටිනාකම හොයාගන්න ඉතාමත් පහසුයි. අපි දැන් මෙතනදී මාසික ඉල්ලුම ගැනනේ කතා කරේ. එහෙනම් ඒක වාර්ෂික බවට පරිවර්තනය කරන්න මාසික ඒකක ප්‍රමාණය 12න් ගුණ කරනවා මාසික වටිනාකම 12න් ගුණ කරලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේක හොයාගන්න අපිට පහසුයි මාසික ඉල්ලුම් ප්‍රමාණය හා වටිනාකම හොයාගත්තට පස්සේ. ඊළඟට පළතුරු යෝගට් වලත් ඒ විදිහම නේද? 60,000 වැඩි කිරීම 125. එතකොට අපිට එනවා 15,000ක්. එහෙම නැත්නම් ඉලක්කගත පාරිභෝගික දෛනික සංඛ්‍යාව වැඩි කරනවා දින 30. එතකොට අපිට එනවා මාසික ඉල්ලුම 15,000ක් කියලා. වටිනාකම අර ආකාරයටම හොයන්න පුළුවන් 450,000යි කියලා 30න් ගුණ කරලා. දැන් මාසික ඉල්ලුම ප්‍රමාණය හා වටිනාකම හොයාගත්තට පස්සේ පුතේ වාර්ෂික ඉල්ලුම ප්‍රමාණය හා වටිනාකම හොයාගන්න පුළුවන් 12න් ගුණ කිරීම මත. එහෙමනම් මේ සටහන් කරපු මාසික ඉල්ලුම් ප්‍රමාණය හා වටිනාකම් තීරු දෙකත් වාර්ෂික ඉල්ලුම හා ප්‍රමාණය කියන වටිනාකම කියන තීරු දෙක අවසානයේදී අපි එකතු කරලා පෙන්නනවා. එහෙමනම් මේ තොරතුරු වලින් අපිට හොයාගන්න පුළුවන් මාසික ඉල්ලුම 60,000යි වටිනාකම 18,00,000යි වාර්ෂික ඉල්ලුම 720,000යි. ඊළඟට අපි තරඟකරුවන්ගේ සැපයුම් විශ්ලේෂණය පිළිබඳ අවධානය යොමු කළොත් අපිට අකිල විජේවර්ධන මහත්තයාගේ ලබා දීලා තියෙන තොරතුරු වගුවකට අනුව සටහන් කරන්න පුළුවන් තරඟකරුවන් පිළිබඳව. තරඟකරුවන් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා රජරට ඉන්ඩස්ට්‍රීස් වෙළඳපළ කොටස 20%, සෞම්‍ය ඉන්ඩස්ට්‍රීස් 30%, වෙළඳපළ කොටස ABC ෆුඩ් සමාගම 10%, වෙළඳපළ කොටස හෙල්ති ෆුඩ් සමාගම 40%, විදිහට අපිට කෙලින්ම සටහන් කරන්න පුළුවන් අලෙවි සැලැස්ම තුල. ඊළඟට ව්‍යාපාරිකයාගේ ඉලක්ක වෙළඳපළ කොටස. ඔන්න අපි 18 වෙනි පිටුවේ තියෙන තොරතුරු අධ්‍යයනය කළොත් අපිට හම්බ වෙනවා ඉලක්ක ප්‍රදේශයේ අලවියෙන් 10%ක් අත්පත් කර ගැනීමට තමා අකිල විජේවර්ධන මහත්තයා බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් එයාගේ ඉලක්ක වෙළඳපළ කොටස වෙන්නේ කිරි යෝගට් වලිනුත් 10%යි, පළතුරු යෝගට් වලිනුත් 10%යි. ඊළඟට හත්වෙනි කරුණ විදිහට තරඟකරුවන්ගේ අලවි උපාය මාර්ග සඳහන් කරන්න ඕනේ. එහෙනම් අපේ සිද්ධියේ සඳහන් විදිහටම අලවි උපාය මාර්ග ටික අපිට මෙන්න මේ විදිහට සටහන් කරන්න පුළුවන්. මේ අපි සටහන් කරන්නේ තරඟකරුවන්ගේ අලවි උපාය මාර්ග පිළිබඳව. භාණ්ඩය කිරි හා පළතුරු ලෙස වර්ග දෙකකින් යෝගට් ඉදිරිපත් කිරීම ගුණත්වය හා සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම. මිල තරඟකාරී මිලක් නියම කිරීම. ස්ථානය සිල්ලර වෙළඳ සැල්මගින් බෙදා හැරීම. ප්‍රවර්ධනය යෝගට් නාමය යොදා වෙළඳ සල්වල නාම පුවරු යෙදීම අලවි ප්‍රදේශය තුළ ප්‍රචාරක පෝස්ටර් ප්‍රදර්ශනය. අර දීලා තියෙන තොරතුරුම අපිට මෙතනදී ඒ විදිහටම සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරිකයාගේ යෝජිත අලවි උපාය මාර්ග. දැන් අපි මෙතනදී සාකච්ඡා කරන්නේ අකිල විජේවර්ධන මහත්මයා භාවිතා කිරීමට අපේක්ෂා කරන අලවි උපාය මාර්ග මොනවද කියලා. එහෙනම් සිද්ධියේ ඒ ටිකත් අපිට දීලා තියෙන නිසා පහසුවෙන්ම මේ වගුවත් අපිට පුරවන්න පුළුවන්. භාණ්ඩය විදිහට කිරි යෝගට් හා පළතුරු මිශ්‍ර යෝගට් වර්ග දෙකකින් ඉදිරිපත් කිරීමත්, මිල ලෙස තරඟකාරී මිල නියම කිරීමත්, ස්ථානය ලෙස ආපන ශාලා, සිල්ලර වෙළඳසල් සහ නිෂ්පාදන ආයතන මගින් බෙදා හැරීමත් සිදු කරනවා. ඒ වගේම ප්‍රවර්ධන කටයුතු විදිහට අලවිසලාශ්‍රිතව පෝස්ටර් ප්‍රදර්ශනයත් ස්ටිකර් ලබා දීම මගින් කුඩා ළමුන් ආකර්ෂණය කිරීමත් යන උපාය මාර්ග මොහු විසින් යෙදීමට අපේක්ෂා කරනවා. ඊළඟ කාරණය විදිහට ව්‍යාපාරිකයාගේ වාර්ෂික විකුණුම් පුරෝකථනය කියන වගුව අපිට සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. බලන්න පුතේ ඒ වගුවේ තියෙන ප්‍රධාන කාරණා මොනවද කියලා. භාණ්ඩය හෝ සේවාව තියෙනවා, මාසික අපේක්ෂිත විකුණුම් ඒකක ගණන තියෙනවා, ඒකකයක මිල තියෙනවා, මාසික විකුණුම් වටිනාකමින් තියෙනවා, වාර්ෂික විකුණුම් වටිනාකමින් තියෙනවා. එහෙනම් පළවෙනියෙන්ම අපි ගමු කිරියෝගට්. කිරියෝගට් වල මාසික අපේක්ෂිත විකුණුම් ඒකක. දැන් මේ අපි කතා කරන්නේ අපේ අකිල විජේවර්ධන මහත්තයාගේ ව්‍යාපාරයේ මාසික අපේක්ෂිත විකුණුම් ඒකක ගැන. එහෙමනම් අපි භාණ්ඩය සම්බන්ධ වෙළඳපළ කියන වගුවේදී හොයාගත්ත මාසික ඉල්ලුම 45,000යි කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒ ප්‍රදේශයේ මාසයකට යෝගට් 45,000ක් ඉල්ලුම් කරනවා කියලා. හැබැයි අකිල විජේවර්ධන මහත්තයා මේ 45,000ම දෙන්න උත්සාහ කරන්නේ නැහැ. එයා උත්සාහ කරන්නේ මේකෙන් 10%ක් ලබා දෙන්න. එහෙනම් මේ වගුවේ මාසික අපේක්ෂිත විකුණුම් ඒකක ප්‍රමාණය විදිහට 4500 සටහන් වෙලා ඇති ආකාරය ඔබට පෙනේ. ඒ 4500 හෙව්වේ කොහොමද? මාසික ඒකක ප්‍රමාණය 45,000යි. ඒකෙන් 10%ක් බැලුවා. එහෙනම් 4500. ඊළඟට පළතුරු යෝගට් 15,000යි මාසික ඉල්ලුම සම්පූර්ණයෙන්ම. ඒකෙන් 10%ක් බැලුවා 1,500. ඊළඟ තීරුව ඒකකයක මිල දෙකේම සමානයි රුපියල් 30,30. හරි. ඊළඟට මාසික විකුණුම්. ඔන්න මාසික විකුණුම් වටිනාකම හොයනවා අපි. මාසික අපේක්ෂිත විකුණුම් ඒකක ප්‍රමාණය මිලෙන් ගුණ කරනවා. 4500 30න් ගුණ කරපුවාම 135,000ක් ලැබෙනවා මාසික විකුණුම් ප්‍රමාණය. වාර්ෂික විකුණුම් ප්‍රමාණය හොයන්න දැන් ඔබ දන්නව 135,000 12න් ගුණ කරලා. ඊළඟට පළතුරු යෝගට් වල මාසික අපේක්ෂිත විකුණුම් ඒකක 1500යි. ඒකකයක මිල 30යි. මාසික විකුණුම් වටිනාකම එහෙනම් 1500 30න් ගුණ කරනවා 45,000යි. 45,000 12න් ගුණ කරපුවාම වාර්ෂික විකුණුම් ප්‍රමාණය හම්බ වෙනවා 540,000ක් විදිහට. මීළඟට අලවි සැලැස්මෙහි අන්තර්ගත කරන්නේ අපි අලවි වියදම් සම්බන්ධ තොරතුරු. එම තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා වගුවක් අපට ලබා දීලා තියෙනවා. ඒ වගුව ඉතාමත් පහසුවෙන් ඔබට සම්පූර්ණ කරන්න පුළුවන් සිද්ධිය තුල ලබා දී ඇති තොරතුරු අනුව. බලමු අපි ඒක කොහොමද සම්පූර්ණ කරන්නේ කියලා. අලවි සේවක වැටු මාසික වියදම විදිහට 10,000ක් දීලා තියෙනවා. එහෙනම් මාසික වියදම ලෙස ඒ රුපියල් 10,000 අපි අදාළ තීරුවේ සටහන් කරනවා. එහෙමනම් වාර්ෂික විකුණුම් වියදම අපිට හොයාගන්න පුළුවන් අලවි සේවක වැටු මාසයකට 10,000යි නම් ඒක 12න් ගුණ කරපුවාම වාර්ෂික අලවි සේවක වැටු පේනවා 120,000ක් විදිහට. ඊළඟට වාහන ෂය සම්බන්ධයෙන් අපට ලබා දීලා තියෙන්නේ වාර්ෂික ෂය ප්‍රමාණය. එහෙමනම් මේ වාර්ෂික ෂය ප්‍රමාණය වන 4800 අපි සටහන් කළ යුතු වන්නේ වාර්ෂික විකුණුම් වියදම් ඇතුළත. ඊට පස්සේ අපිට හොයාගන්න වෙනවා මාසික වාහන ෂය කොච්චරද කියලා. ඒක ඉතාමත් පහසුයි. වාර්ෂික වියදම 12න් බෙදපුවාම අපට එනවා මාසික වියදම. එහෙනම් වාහන ෂයවල මාසික වියදම ලෙස 400ක් සටහන් කරන්න පුළුවන්. ඊළඟට
අලවිරත රක්ෂණය විදිහට ඒකෙත් දීලා තියෙන්නේ වාර්ෂික රක්ෂණ වියදම. එහෙනම් ඒ 4800 නැවත වාරයක් අලවිරත රක්ෂණය විදිහට වාර්ෂික විකුණුම් වියදම් තීරුවේ සටහන් කරනවා. එහෙනම් ඒක 12න් බෙදලා රුපියල් 400ක් ලෙස මාසික විකුණුම් වියදම් විදිහට සටහන් කරනවා. මෙන්න මේ කියන ආකාර දෙකෙන්ම අපිට තොරතුරු දෙන්න පුළුවන්. මාසික වියදම දීලා වාර්ෂික වියදම අහනවා, වාර්ෂික වියදම දීලා මාසික වියදම අහනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන්න ඔබට හැකියාව දැන් තියෙනවා. ඊළඟට ඉන්ධන හා සේවා වියදම මාසිකව 7200යි, වාර්ෂිකව 86400යි. පෝස්ටර් මුද්‍රණයට මාසික වියදම 1500යි, වාර්ෂික වියදම 18000යි. ස්ටිකර් සඳහා මාසික වියදම 2000යි, වාර්ෂික වියදම 24000යි. මෙන්න මේ ආකාරයට සකස් කරගත් වගුවේ මාසික මුළු විකුණුම් වියදම් විදිහට 21500යි, වාර්ෂික මුළු විකුණුම් වියදම් විදිහට 258000යි හඳුනා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ ව්‍යාපාරයේ අලවි ස්ථාවර වත්කම සටහන් කළ යුතු වෙනවා. අලවි ස්ථාවර වත්කම් විදිහට මොහු යොදාගෙන තියෙන්නේ ත්‍රිරෝද රතය. ත්‍රිරෝද රතයේ වටිනාකම 480000ක් ලෙස අපිට සිද්ධියේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් වටිනාකම් තීරුවේ අපි 480000 සටහන් කරලා වාර්ෂික ෂය ප්‍රමාණය අලවි වියදම් දුල දීලා තියෙනවා 4800යි කියලා. එහෙනම් මේ වටිනාකම අපි මෙතනදී සටහන් කරනු ලබනවා. මෙන්න මේ ආකාරයට සකස් කරගන්නා අලවි සැලැස්ම ව්‍යාපාර සැලැස්ම තුල අපි අන්තර්ගත කරනවා. මුලින් හඳුනාගත් අලවි සැලැස්මේ ප්‍රධාන සංකල්ප සිද්ධියක් තුලින් ප්‍රායෝගිකව භාවිතා කළ ආකාරය පැහැදිලි ඇතැයි මා විශ්වාස කරනවා. මේ පිළිබඳව දැනුම තහවුරු කර ගැනීම සඳහා පෙළ පොතේ පිටු අංක 21 ඇති ක්‍රියාකාරකම් අංක 3 යෙදෙන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල නිරන්තරයෙන් අලවි සැලැස්ම පිළිබඳව ඔබගෙන් විමසා තිබෙනවා. ඒ සඳහාද පිළිතුරු සපයන ලෙස ඔබගෙන් මා ඉල්ලා සිටිනවා. හැබැයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල එක දිගට මේ ආකාරයට අලවි සැලැස්මක් සකස් කිරීමට ඔබගෙන් පිළිතුරක් අපේක්ෂා කරන්නේ නැහැ. මේ අලවි සැලැස්මේ තියෙන කොටස් එකින් එක ගැන ඔබගෙන් විමසා ඇති. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඔබගේ පිළිතුරු සකස් කර ගන්න. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, නැවතත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම ඔබගෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක් වේවා.